පරපසාද පිළිබඳ ප්‍රශ්නය ගරු ඉඩම් අමාත්‍ය හරින් පෙනාදමැත්තුමා.
ගරු නියෝජක කතානිතුමනි, The President of the Republic on the 22nd March 2023 tabled the IMF staff level agreement on the extended fund facility EFF arrangement for Sri Lanka in Parliament. Thereafter, on the 28th April 2023, the said extended fund facility of the International Monetary Fund for Sri Lanka was passed by a resolution in Parliament. Subsequently, on the 1st July 2023, Parliament voted on the resolution related to the Sri Lanka domestic debt optimization and passed the resolution by a majority vote. Accordingly, the Parliament, which is vested with full control over public finance in terms of Article 148 of the Constitution, has been debated and passed, and the resolution relating to the Sri Lanka domestic debt optimization. Therefore, a ruling is sought from Honourable Speaker whether any matter pertaining to Parliament's powers on public finance, as envisaged in the Constitution, could be challenged or questioned or determined in a court of law, or whether such a process would tantamount to interfere with powers, immunities and privileges of Parliament, except such matters on the bills concerning public finance which can be impugned in terms of Article 120, 121, 122 of the Constitution before Supreme Court. Thank you.
ගරු ඇමතිතුමා, ඒ පිළිබඳව කතානායකතුමා විශේෂ දැනුම් දීමක් කරනවා කියලා ඇමති දැනුම් දීලා තියෙනවා. විපක්ෂ නායකතුමා.
So I want to make a statement on behalf of the opposition as to how we see the constitution should operate. We are all aware that the constitution prescribes three pillars of government which protects democracy: the executive, the legislature and the judiciary. The principle of separation of powers is indispensable and important. Let me just conclude, because it impinges on our right also. Since we are a member of, I am also a member of Parliament, it impinges on my privileges also. So let me just, I didn't bother to obstruct anyone when they were expressing their opinions, so please hear me out. The main pillars of democracy in the Sri Lankan system is based on the principle of separation of powers and the tripartite system of government. We have the executive, we have the legislature, and we have the judiciary. All three branches checks and balances each other. So the principle of separation of powers and also the tripartite system of government is very fundamental to protecting the democracy of our country. In this system, Deputy Speaker, the judiciary has a very, very important role, a role of supervisory jurisdiction. That is why when bills are brought before the Parliament, they are taken before the court to see whether the provisions of those bills and enactments are in line with the provisions of the Constitution. So, Honourable Deputy Speaker, it is very important that we as the legislature recognizes the separation of powers principle and also the tripartite system of government, which is the very essence of our democracy. And I would like to humbly make this submission that independence of the judiciary and the right of the judiciary to adjudicate on matters of fundamental rights and also writ jurisdiction, these are all prescribed by the Constitution. And those powers of the judiciary must be protected. The independence of the judiciary is sacrosanct. The very essence of the democracy is based on a free and fair opportunity for the judiciary to make judgments and adjudications and recommendations. And let me once again reiterate the importance of protecting our democratic structure, and we have to protect all the powers and privileges of all three branches. I'm not trying to confine myself to a particular branch, but the separation of powers and the principle of checks and balances have to be protected, which is the very essence of our democratic system. Thank you.
Point of order, sir. Point of order.
දරු නියෝජ්‍ය කතානායක තිබුණේ අපේ මිත්‍ර හරේන් ප්‍රාන්ත මැතිතුමා නිවේදනයක් නිකුත් කෙරුවා දගේ කියෙව්වා මං එතුමාට මතක් කරන්න කැමති ඉස්සෙල්ලාම මේ ජාත්‍යන්තර මුල්ල අරමුදුල සමග ඇති වූ එකගතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අවශ්‍යතාවයක් නැහැ අවශ්‍යතාවයක් නැහැ අපි නිදහස ලැබිච්ච දායිද ලැබ ජාත්‍යන්තර මුල්ල අරමුදුලට ගැඹුරු කෙරුවා එක එකගතාවයක්වත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවේ නැහැ. ඇයි එහෙනම් ආණ්ඩුව මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවේ? පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවේ පියවස්ථා වඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු යම් එකගතාවයක්. යන අධිකරණයට මැදිහත් වෙමේ හැකියාව තියෙනවා. අධිකරණයට මැදිහත් වෙන්න අවශ්‍යතාවයක් නැත්නම් ආණ්ඩුවට තිබ්බා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන මේ වැඩේ කරන්න. ඇයි එහෙම කෙරුවේ නැත්තේ? දැන් අධික පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ ගිවිසුම. පාර්ලිමේන්තුවේ ඡන්දයක් කරක්. ඒ ගිවිසුම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනකොට ප්‍රශ්නයක් අහනවා අධිකරණයට මේකට මැදිහත් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ආණ්ඩුව තමයි මුල් වැරද්ද කරගත්තේ. ආණ්ඩුව ජාත්‍යන්තර මුල් අරමුදුවත් එක්ක අස්සන් කරපු ගිවිසුම කලින් ආණ්ඩුව වගේ දැන් යහපාලන ආණ්ඩුව කලින් ගිවිසුම් තිබ්බා. අපි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුවේ නැහැ. ආණ්ඩුව මේක ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ ඡන්දයක් අරගෙන කටයුතු කරලා දැන් අහනවා අධිකරණයට මේකට මැදිහත් වෙන්න පුළුවන්ද කියලා. පුළුවන් මැදිහත් වෙන්න. පැහැදිලිව.
ගරු මන්ත්‍රී බොහොම සිතේ.
නායකතුමනි මම මේ අවස්ථාවේදී ඕනෙම පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමෙකුට අවස්ථාව තියෙනවා වරප්‍රසාදයක් යොමු කරන්න. ඒ අර්ථ තමයි ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමා ඒ ප්‍රශ්නය යොමු කළේ. හැබැයි මේ මම මේ අවස්ථාවේදී මේ සභාවේ දැනගැනීම සඳහා අනුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති දෙකක් වන් කියවන. ඒක තමයි මම ඉංග්‍රීසියෙම කියවන්නම්. The sovereignty of the people shall be exercised and enjoyed in the following manner. A. The legislative power. මම ඒක කියවන්න යන්නේ නැහැ දිගටම ව්‍යවස්ථාවේ තියෙනවා. The B, the executive power. And the C, the judicial power of the people shall be exercised by parliament. By parliament through courts, tribunals, and institutions created and established or recognized by the constitution or created and established by law, except in regard to matters relating to the privileges, immunities and powers of parliament and of its members, wherein the judicial power of the people may be exercised directly by parliament according to law. I just want to refer to that particular article that is in the constitution, that is 4C. When this constitution was drafted and enacted in this parliament by following the proper procedure in 1978, based on 1972 Republican Constitution. So I just want to highlight this matter and it for the reference of this on this August Assembly. Garu niyojya kathanayakathumuni adada nimitha katiyutu pradhana wade katiyutu arambeedi I move item 1
deunivar kiyuma
kawada deshiya aadayam sanshodhana 2017 අංක 27 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි. 24 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවන වර කියමු කවදාද?
අංක 2. I move item 2.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනි වර කියවීම කවදාද? කරවමත දෙවෙනි වර කියවීම කවදාද?
දින
අංක 3.
I move item 3.
ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු බාර පනත. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු බාරයේ යනුවෙන් හඳුන්වනු ලබන බාරයක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද අක්ෂි ශල්‍යකර්ම සඳහාද විද්‍යාත්මක සහ තාක්ෂණික පර්යේෂණ හා අධ්‍යාපනය සඳහාද අවශ්‍ය කුණීත කෘතිම උපාංග හා අනෙකුත් පටක සැපයීම පිණිසද අක්ෂි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කුණීත හෝ වෙනත් පටකවල අතිරික්තය වෙනත් රටවල් සමග බෙදා ගැනීම පිණිසද ඊට සම්බන්ධ හෝ ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනිවර කියවීම කවදාද? හතර.
I move item 4.
අධිකරණ බන්ධනාගාර සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන 101 වන අධිකාරිය වූ සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවෙනි වර කියවීම කවදාද?
දින
අංක
5. I move item 5.
මැතිවරණ විශේෂ විධිවිධාන මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා වූ කාල සීමාව දීර්ඝ කිරීම සඳහා සහ දඩ මුදල් වැඩි කිරීම සඳහාද 262 වන අධිකාරිය වූ පළාත් පාලන ආයතන චන්ද්‍ර විමසීම් ආඥා පනත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ පනත සහ 1988 අංක 2 දරන පළාත් සභා චන්ද්‍ර විමසීම් පනත සංශෝධනය කිරීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම් පතකි.
දෙවන වර කියවීම කවදාද?
දින
අංක 6.
I move item 6.
ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ නීතිඥ වෘත්තියේ විශිෂ්ටත්වය සහ උත්කෘෂ්ඨ තත්වයන් නිදර්ශනය කොට ඇති උපදේශන නීතිඥවරයන් වශයෙන් වෘත්තියේ නිරත වන නීතිඥවරයන් විසින් සපයනු ලබන සේවාව පිළිගැනීමේ සහ අගය කිරීමේ අදහසින් යුක්තව ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කාරණා කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පත.
දෙවන වර කියවීම කවදාද?
එද දින.
යෝජනා පිළිබඳ දැනුම් දීම සභා නායක.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8 විධානවල සහ 2023 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා වී කුමාත් සඳහන් තිබුණද අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට 5:30 දක්වා විය යුතුය. පූර්ව භාග 10:30 සිට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතානායකතුමා ප්‍රශ්න නොවිමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම සභාව හෙට දින එනම් 2023 අගෝස්තු මාස 9 වෙනි දින පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුය යෝජනා කරමු.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනා ගරු මහාචාර්ය රන්දිත් බණ්ඩාර. බණ්ඩාර මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව 2023-08 නිදහස ලැබෙන අවස්ථාවේ කළ යුතු තිබූ තීරණාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අපට කරගත නොහැකි විය. එමෙන්ම ආර්ථිකයේ ඉදිරිගමනට උපයෝගී කරගත හැකිව තිබුණු අවස්ථාවන්ද අපට නිසි පරිදි උපයෝගී කර ගැනීමට නොහැකි විය. මේ තත්ත්වයන් තුළ අපගේ ආර්ථිකයේ සිදුවිය හැකි උච්චාවචනයන්ට මුහුණ දීමේ ශක්තියද අපට අහිමි විය. කොවිඩ් වසංගතයෙන් පසු අප මුහුණ දෙන අපහසුතාවන්වල බලපෑම දැඩිවීමට ප්‍රධාන හේතුව මෙයයි අප විශ්වාස කරමු. එමෙන්ම දීර්ඝකාලීනව සිදුව වැරදි ආර්ථික උපායමාර්ග හේතුවෙන් 2022 වසරේ රට තුළ ඇති වූ මූල්‍ය අර්බුදයත් ඒ සමගම අපට කළ යුතුව තිබුණු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම සිදුකිරීමට නොහැකිවීමත් මූලික කරගත්ත කරුණු ගණනාවක් නිසා අපිට අපේ ආර්ථිකයේ කඩාවැටීම පාලනය කරගන්නට නොහැකි වුණා. එවගේම නියෝජ්‍ය කතානායකතුමනි, අපිට එක පැත්තකට එක පුද්ගලයෙකුට ඇඟිල්ල දික් කරන්න පුළුවන්කමක් නැහැ අපේ ආර්ථිකයේ සිදුවෙච්චි මේ දරුණු පසුබෑම සම්බන්ධයෙන්. ඕනෑම කෙනෙකුට මේ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් ඉලක්ක කරගෙන විවේචනයක් එල්ල කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි හැමෝම දන්නවා ඇත්ත ඒක නෙමෙයි. දීර්ඝ කාලයක් තිස්සේ අපිට අපේ ආර්ථිකය කළ යුතුව තිබුණු ප්‍රතිසංස්කරණ අපිට කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. අපි නිදහස ලැබෙනකොට හිතුවා අපිට උරුම වෙච්චි නව යටත්විත ආර්ථික ප්‍රතිපත්තිය තමයි අපේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න තියෙන හොඳම ක්‍රමය කියලා. ඒ නිසා අපි වැබිලි වතු ආර්ථිකය ආරක්ෂා කරගත්ත ඉතා ආරක්ෂාකාරී ආර්ථික පිළිවෙතකට ගියා. පසු කාලයක අපි තේරුම් ගත්තා විදේශගත සමාගම් රටේ ආර්ථිකය පාලනය කරනවා වෙනුවට ඒවා ජනසතු කරලා මේ ආර්ථිකය හසුරවන්නට ඕන කියලා. තවත් කාලෙක අපි තීරණය කරා එහෙම බෑ අපි ඒ රාජ්‍ය ව්‍යවසායන් ආරම්භ කරන්න ඕන කියලා. නමුත් අවසනාවකට අපිට පේනවා අද අපි රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කරන්න ඕන කියලාත් කතා කරනවා. ඒ නිසා එක පුද්ගලයෙකුට එක ආයතනයකට එක ආණ්ඩුවකට මේ වගකීම ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටක ආර්ථිකයක සිද්ධ වෙන පසුබෑම ඒ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා වන වැඩසටහනක් නිසියාකාරයෙන් නොතිබීම නිසා ඇති වූ චත්තයක් විදිහටයි අපි දකින්නට ඕන. දැන් රටක දුප්පත්කම නැති කරන්න දුප්පත්කම නැති කිරීම සඳහා වන උපාය මාර්ග අනුගමනය කරනවා මිසක්කා දුප්පතුන්ට එකවර අතර සල්ලි කීයක් හරි දීලා අවුරුදුකින් පස්සේ තමුන් වහන්සේලා දුප්පත්කමෙන් මිදෙන්න ඕන කිව්වට වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත 10 වැනි වගන්තිය ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් ඒ බව තවදුරටත් තහවුරු වෙනවා. 2023 වසරේ මුල් මාස 4 පදනම්ව ඇති මේ වාර්තාවේ එතැන් සිට මේ දක්වා ප්‍රගතිය සැලකිල්ලටගෙන ආර්ථික අර්බුදය නිරාකරණය ගෙනගනිමින් රටේ සංවර්ධනය කරා මෙහෙයවීමට අවශ්‍ය සහය ලබා දිය යුතුයි මම මේ ගරු සභාවට යෝජනා කර සිටිනවා.
යෝජනා විස්තර කිරීම ගරු සංජීව ඉදිරිමාන මෙතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව ස්ථිර කරමින් මට ඒ සමග විනාඩි කිහිපයක මේ වෙලාව කතා කරන්නේ. මම කෙටි අදහස් පළ කිරීමකට අවස්ථාව ගන්නවා. අපේ ගරු මහාචාර්යතුමා ඉතාම ප්‍රසස් ආකාරයෙන් ලංකාවේ විශේෂයෙන්ම නිදහස් ශ්‍රී ලංකාවේ මේ ආර්ථික සංක්‍රාන්ති යුග එහෙට මෙහෙට මැදට පෙරලිච්ච ආකාරය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කළා. අද උදේ මේ උත්තරීතර සභාවේ රටේ ආර්ථික අර්බුදය හා සම්බන්ධව තම තමන්ගේ දේශපාලන කෝණයන් තුළ තම තමන්ගේ දැනුම් පද්ධතීන් මත විවිධ විග්‍රහයන් ඉදිරිපත් කළ ආකාරය අපි අහගෙන හිටියා. මේක පහුගිය කාලේ අපි දිගින් දිගටම දැක්කා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පෞද්ගලික නිරීක්ෂණය තමයි 1960 දශකයේ ආරම්භයත් එක්ක මේ රටේ ජාතික ආර්ථිකය සම්බන්ධව මතුවුණු ඇතැම් ප්‍රවණතාවන් පිළිබඳ අපි නිවැරදි වැටහීමකින් කටයුතු කළේ නැහැ. ඒ සමග අපි විදේශ ආදායම් සම්බන්ධයෙන් එදා වේල යැපෙන තත්ත්වයක දීර්ඝ කාලයක් කටයුතු කළා. ඒ සමග අපි යුද්ධය අවසන් වීමත් එක්ක මේ රටේ ආර්ථිකයේ යම් සාධනීය පීවර රැසක් ඉදිරියට යමින් 97 විතර වෙනකොට රටක් විදියට මැදියාදෑම් පහළ මැදියාදෑම් තැනට පත් වෙලා එතනින් ලියට ගමන් කරමින් ඉදිරියට ඇවිල්ලා යම් තැනකදී අපි මේ මිඩල් ඉන්කම් ට්‍රැප් එකේ එහෙම නැත්නම් මැදියාදෑම් උගුලක හිර වෙනවා. ඒ වගේම අර මම මුලින් කියන එකතන රැඳිලා තියෙන දෛනිකව නැත්නම් එදා වේල යැපෙන විදේශ ආදායම් තත්ත්වයත් මැදියාදෑම් උගුලත් අපිට එකට මුණගැස්සපු අවස්ථාව තමයි පහුගිය කොවිඩ් වියසනය විසින් සිද්ධ කළේ. ඒ සමග තමයි අපි මේ අර්බුදයට මූණ දීලා ඊට පසුව මේ යම් සැනසෙලිදායක තැනට එමින් තියෙන්නේ. සාපේක්ෂව අපි මේ මොහොතේ ඉන්නේ එක්තරා සැනසිල්ලක කියන එකයි මගේ හැඟීම. මේ සැනසිල්ල සාපේක්ෂ වන්නේ අපේම මීට මාස කිහිපයකට පෙර අතීතයකට පමණයි. නැත්නම් ඒ සනසිල්ල කෙනෙක් වැරදි විදිහට තේරුම් ගන්න ඉඩ තියෙන නිසා. ඒ වගේම මට පේන විදිහට ශ්‍රී ලංකා මහ බැංකුව උද්දමනයේ මත පදනම්ව මුදල් ප්‍රතිපත්තිය හසුරවමින් විශේෂයෙන් පොලි අනුපාත ඉහළ දැමී යුතු අවස්ථාව ඉහළ දැමීමත් පහළ දැමී හැකි අවස්ථාවේ පහළ දැමීමත් සිද්ධ කිරීමෙන් ඒ වගේම විනිමය අනුපාත නිදහසේ වෙළඳපළ තත්ත්වයන් මත හැසිරෙන්න ඉඩහැරීම තුලත් මේ තත්ත්වය කළමනාකරණය කරන්නට උත්සාහ දරමින් ඉන්නවා. හැබැයි මේ කිසිදු තීරණයක් තුළින් යහපත් එහෙම නැත්නම් සැනසිලිදායක තත්ත්වයන් විතරක්ම හැදෙන්නේ නැහැ. මම ඊට පෙරත් එක අවස්ථාවකදී මේ උත්තරීතර සභාවේ මතු කළ අදහසක් තමයි ආර්ථික විද්‍යාවේ ඕනෑම න්‍යායක් මත ගන්නා තීන්දුවක් හොඳ සහ නරක කියන ප්‍රතිඵල දෙකම අපිට අත්විඳින්න වෙනවා. අපි පහුගිය දවසක පාර්ලිමේන්තු විශේෂ කාර්ය සභාවක මේ කාරක සභාවකදී ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම ආර්ථික විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානීන් මහාචාර්ය ආචාර්යතුමන්ලා කැඳවලා කරපු සාකච්ඡාවේදීත් අපි මේක දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එක ප්‍රතිපත්තියක් පිළිබඳව සමස්ත සමාජයේ ඒකමතික භාවයක් හැදෙන්නේ නැහැ. ඒ අර මහාචාර්යතුමන්ලාගේ මතේ වුණෙත් ආර්ථික විද්‍යාවේ තියෙන බියුටි එකත් ඒකම තමයි. ඒ නිසා මේ තත්ත්වයන් තුළ ආණ්ඩුව ගන්න තීන්දු තීරණත් එක්ක ඇතිවෙන යහපත් තත්ත්වයන් අපි නිවැරදිව තේරුම් ගැනීමේ වර්ධනය කර ගැනීමත් ඇතැම් තත්ත්වයන් තවදුරටත් දරා සිටීමකටත් සිද්ධ වෙනවා කියන එකයි මගේ හැඟීම. අවසාන වශයෙන් මම තේරුම් ගන්න තව දෙයක් තමයි ලෝක ඉතිහාසයේ අපේ ජීවිත කාලයෙන් පෙර අතීතයේ අපි කියවා දැනගත්ත තැන්වල ආර්ථික ව්‍යසනයකින් ආර්ථික අර්බුදයකින් සමාජයක් යම් මැද තැනකට සැනසිලිදායක තැනකට එන්න ලෝකය මීට වඩා සාපේක්ෂව සමාජ පිරිවැයක් සහ කාලයක් වැය කළා සහ කැප කළා කියන එක තමයි මගේ හැඟීම. ඒ නිසයි මං කිව්වේ සාපේක්ෂව අපි යම් සැනසිලිදායක තැනකට එමින් ඉන්නවා කියලා. මේ විෂය පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා එතුමා ඉදිරිපත් කළේ යෝජනාවට ස්තුති කරමින් සහ මේ උත්තරීතර සභාවේ දේශපාලන කෝණවල හිරිගිත අදහස් නැතිව ඉතාම වැදගත් විෂයානුබද්ධ සංවාදයකට අවස්ථාව උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක මන් යන වෙනවා ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි.
භවෙන් ස්තුති කරමන්තුමා. මීළඟට ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි. අද අපේ 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව තමයි මෙතන වාද විවාද කරන්නේ. අපි දන්නවා මේ රපොත්තුවේ තියෙන්නේ පළවෙනි කාර්තුවේ ඉලක්ක පමණයි. නමුත් මහ බැංකුවෙන් අපිට ලබා ගන්න ලැබිලා තියෙනවා ජනවාරි ඉඳලා මැයි වෙනකන් තියෙන ඒ දත්ත ඒව පාවිච්චි කරලා තමයි මම මේ කතා කරන්නේ. අපි දන්නවා රජයේ ආදායම දිහා බැලුවොත් ට්‍රිලියන 1.2 වෙනවා ඒ කාලයම 2022 ජනවාරි මැයිවල 812.38% ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් රජයේ වියදම දිහා බැලුවොත් ට්‍රිලියන 2.13 ඉහළ ගිහිල්ලා තියෙනවා. 1.45 ගිය අවුරුදේ කාලෙ දිහා බැලුවොත් 147% ඉහළ ගිහිල්ලා තියෙනවා. වියදම 147% ඉහළ ගිහිල්ලා තියෙනවා. ආදායම 138% පමණයි. ඒ නිසා අයවැය පරතරය තව ට්‍රිලියනකින් මේ මාස පහ තුළදී වැඩි වෙලා තියෙනවා අයවැය පරතරය. ඉතින් මං අහන්නේ රජය අයවැය පරතරය පාලනය කිරීමට තමයි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ. අපිට තියෙන දත්ත වලින් මේ මම කියන්නේ. එතකොට විදේශ සංචිතය ගත්තොත් ඒක ගිය මාසේ මේ මාසේ යම්කිසි ප්‍රමාණයකින් තිබෙනවා සමාන ප්‍රමාණයකින් තියෙනවා. The foreign exchange, which is causing a lots of concern for exporters in particular, Sri Lanka is forced to collect reserves without a consistent peg arrangement under a flexible exchange rate, and that is happening under this IMF program. This hasn't helped international trade. ඉතින් මෙතන තියෙන ගැටලුව ඇවිල්ලා ආර්ථික වර්ධනයක් නම් දකින්න නැහැ. සංකෝචනය වෙමින් තිබෙන ආර්ථිකය තාමත් සංකෝචනය වෙමින් තියෙනවා. සංකෝචනයේ ප්‍රමාණය අතින් අපි ඒක රජයේ දෙන දත්ත වලින් තමයි අපි දන්නේ. ඒතර අපිට තියෙන එක ගැටලුවක් මේ වාද විවාදය තුලදී කියන්නේ විනිවිදභාවයයි දත්ත නැති එක තමයි තියෙන ගැටලුව. මොකද අපි කතා කරන්න යනවනම් මොකක් හරි ගැන ඒවට අපිට කරුණු කාරණා දත්ත තියෙන්න ඕනේ. දැන් අපිට ක්ෂේත්‍ර දිහා බැලුවොත් ආර්ථිකයේ සංකෝචනය මෙමින් තියෙනවා. 2022 අවසානයේදී තිබුණ දත්ත තමයි තියෙන්නේ. මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවට තියා පළවෙනි මාස 6ටවත් ඒ දත්ත නැහැ. එතකොට අපි දන්නවා ඉඩම් රියල් එස්ටේට් සංකෝචනය මෙමින් තිබුණා 12%කින්. මූල්‍ය ගනුදෙනු 11%කින්. ඉඳිකිරීම් ක්ෂේත්‍රයේ 21%කින්. මං හිතන්නේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා ඉඳිකිරීම් ක්ෂේත්‍රයට. මොකද දත්ත නැතුව දැන් කතා කරන්න වෙලා තියෙන්නේ පසුගිය මාස ගැන. ඉඳිකිරීම් ක්ෂේත්‍රය බොහෝම අබලන් තැනක තියෙන්නේ. ඒ වගේම නිෂ්පාදනයේ 13%කින් මේ රටේ අපි ගොවිතැන ගැන කතා කරනවා, අපි නිෂ්පාදනය ගැන කතා කළ යුතුයි. නමුත් නිෂ්පාදනයේ ක්ෂේත්‍රයත් සංකෝචන වෙමින් තියෙනවා 13%කින්. වී වගාව හා හාල් 13%කින්. තේ නිෂ්පාදනයේ 16%කින් ඊටත් වැඩිය සංකෝචන වෙලා තියෙනවා. ඒ වගේම සත්ව මස් මාළු කුකුල් මස් බිත්තර ගැනද සාකච්ඡා වුණා. හැම එකක්ම සංකෝචනයෙන් තියෙන්නේ. ජාතික නිෂ්පාදිකයට නැත්නම් ජාතික ගොවියට තැනක් නැහැ. මේ ආර්ථිකය තුළ ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන්නේ. කෝ වැඩපිළිවෙල කියන එක මම අහන්න කැමැති. කෝ වැඩපිළිවෙල. ඉතින් මේක වාද විවාදයක් නිසා මූල්‍ය පිළිබඳව මේ අපේ මුදල් ලැබීතුමාගේ කතාවෙන් මම ප්‍රශ්න කීපයක් අහන්න කැමති. දන්නේ නැති නිසා අහන්නේ. දන්නා ඉද ඉන්නවනම් මේකට පස්සේ පිළිතුරු දෙන්න පුළුවන්. ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් අවධානය යොමු කරනුයේ නවෝත්පාදනය කාර්යක්ෂමතාවය හා ගුණාත්මක භාවිතයන ගෝලීය වෙළඳ පොළ තුල තරඟ කිරීමට ශ්‍රී ලංකාවේ හැකියාව වැඩි කරන්න. ජනාධිපතිතුමා ඇත්තටම දක්ෂයි ඔය ගෝලීය කතාවට. හරිද? දක්ෂයි. මම අහන්නේ ආර්ථිකය ගැන. දැන් මං අහන්නේ මේ කතාවෙන් මම මේ කියවන්නේ සියලුම ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරනවා. මම මේ වෙලාවේ කිව්වා දින නියම කරන්න කියලා. මම දැනගන්න කැමති මේව කරලා තියෙනවද කියලා. දින නියම කරලා. ඒ වගේම කම්කරු ප්‍රතිපත්ති ගැන කිව්වා. පුද්ගලයාගේ කුසලතාවෙන් ප්‍රයෝජනට ගන්න ආකාරයට සකස් විය යුතු අතර ව්‍යවසායකයන් විසින් අවදානම් දැරීමද නිසියාකාරයෙන් ඇඟීමට ලක්විය යුතුය. මෙරට කම්කරු නීති යල් පැනගිය නීති කියලා කියනවා. යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට මම යෝජනා කරනවා. මං අහනවා කෝ කියලා කම්කරු නීතිය කෝ කියලා මම අහන්න ඕනේ. මොකද මේක අපි කතා කරන නිසා. ඒ වගේම අපි දන්නවා ඛනිජ සම්පත් ජාතික සංවර්ධනයේ ඵලදායි කරන්න ඕනේ කියලා අපි හැමෝම පිළිගන්නවා. කතාවේදී කිව්වා හඳුනාගත් ඛනිජ සම්පත් ජාතික සංවර්ධනයේ ඵලදායි ලෙස යොදාගත හැකි ආකාරය පිළිබඳ සුදු ප්‍රතිපත්තියක් සකස් කර ඒක කර්මාන්ත ආමාත්‍යංශ, පරිසර ආමාත්‍යංශ, විද්‍යාපතල් කාර්යාංශය, රාජ්‍ය පුත්කලීක හවුල්කාරත්වයෙන් ජාතික ආයතන සම්බන්ධ කරගෙන මේක ක්‍රියාත්මක කරනවා කියලා. අපිට මාධ්‍යයේ දකින්න ලැබුණේ පර්මිට් දුන්නේ නැගියොත් පර්මිට් අයින් කරලා තිනවා කියලා. මොකද්ද ජාවාරමක් තිනවා කියලා. මම අහන්න කැමති කෝ කියලා මේ වල කෝ. ඊළඟට මෙතන සඳහන් කරනවා ද්විතීය පාසල් 1000කට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කරනවා කියලා. ඇත් කරනවා නම් මම අහන්න කැමති ඔය 1000 ලයිස්තුව මම අහන්න කැමති කෝ ලයිස්තුව කියලා. කෝ ලයිස්තුව මේ පාසල් 1000ට ඩිජිටල් කරණය කරලා තිනවා නම් අපි දැනගන්න ඕනේ කොයි පාසල්ද මේ 1000 කරලා තියෙන්නේ. ওই 10000න් කොයි පාසල් 1000ද කියලා. හරිද? මේවල මේ කතාවල් කියපුවාම අපිට පේනවා ඇතර මේව සිදු වෙලා තියෙනවද නැද්ද කියන එක. බදුකරණය ගැන කිව්වා ජනාධිපති කොමිසම් සභාවක් පිහිටුවනවා කියලා. ඒ වෙලාවේ අපි කිව්වා ජනාධිපති කොමිසම් සභාවලින් අපිට වැඩක් නැහැ. ස්ථිර කොමිසම් සභාවක් පිහිටුවන්න. මං හිතන්නේ මේ එකක්වත් කරලා නැහැ. ඊට පස්සේ කියනවා පෞද්ගලිකංශයේ සේවකයින්ට රක්ෂණයක් දෙනවා කියලා කිව්වා. රැකියාවට යොමු වෙන තේ කාලය සඳහා උපරිම වශයෙන් මාස 3කට සීමා වෙන පරිදි මාසික දීමනාවක් ලබා ගැනීමට වන ආකාරයට රක්ෂණ ආවරණයක් ලබා දීම ගැන කතා කරනවා. පුද්ගලිකංශයේ සේවකයන්ටද මෙවැනි සෞඛ්‍ය රක්ෂණයක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තිනවා මේ කතාව තුළ. සේවක භාරකාර අරමුදලින් යෝජිත සෞඛ්‍ය හා රක්ෂණ ආවරණය සඳහා කිසියම් මුදලක් වෙන් කරනවා කියලා සඳහන් කරලා දෙනවා. මම කැමති දැනගන්න ඇත්තටම කරලා තිනවා නම් අපිට ඇත්තට පෙන්වන්න. අපි මේවා දැකලා නැහැ. ඒකයි මේක අපි ප්‍රශ්න කරලා මේ දේවල් මේ වෙලාවේ කතා කරන්නේ. ඒ වගේම සඳහන් කරලා තිනවා අද මෙතන කියනවා මේ රාජ්‍ය ව්‍යවසාය ගැන කියනවා. ශ්‍රී ලංකා ගුවන් සමාගම, ටෙලිකොම් සමාගම, හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය, රක්ෂණ සංස්ථාව, ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රථමයෙන්ම පියවර ගන්නු ඇත. ප්‍රථමයෙන්ම ගන්නවා කියලා තියෙනවා මෙතන. එමගින් ලැබෙන ආදායම රටේ විදේශ විනිමය සංචින්දේ වැඩි කිරීමට, රුපියල් ශක්තිමත් කිරීමට යොදවනවා කියලා. අපි අහන්න කැමති මේව කර මේව කියලා තියෙනවා කරනවා කියලා. ඇයි මේව කරන්නේ නැත්තේ? මන් දන්නේ කරන්න හදනවද කියලා, තව කවුරුර කකුලෙන් අදිනවද කියලා. කොහොම හරි මේ කියලා තියෙනව ගැන තමයි අද වාද විවාදේ තියෙන්නේ. ඒ වගේම මෙතන කියනවා මැණික්කා ස්වර්ණාභරණ පරිශ්‍රණ පුහුණු ආයතන ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය සමග ඒකාබද්ධ කරනවා. එතකොට මේකේ මේ මැණික්කා සංගම් එක්ක අපි කොච්චර කතා කරලා තියෙනවද? ඒ අයගේ සංකෝචනේ වෙලා තියෙන පහලටම ගිහිල්ලා තියෙන්නේ. ඒ මැණික් කර්මාන්තයේ පහලටමයි ගිහිල්ලා තියෙන්නේ. මේ කතාවල් වලට එක එක දේවල් කිව්වා. පොරොන්දු මේ මේ මේක ඇවිල්ලා අයවැය කතාවක්, පොරොන්දු කතාවක් නෙමෙයි. මේක අයවැය කතාවක්. මම කියවන්නේ මේ කියලා තියෙන දේවල්. සුභසාධක ප්‍රතිලාභ තහවුරු කළ හැකි සුභසාධක නිර්යාක මත පදනම් ප්‍රතිලාභින් හඳුනා ගැනීමේ නෛතික යෝජනා ඔක්තෝබර් මාසේ 22 විට විසින් අපි ප්‍රකාශයට පත් කළා. ඒක ඇත්ත. ඒක කළා. අපි අහන්නේ අස්වැසුම. අන්තිමට ආවේ අස්වැසුම ඔය කතාවෙන්. අපි අහන්නේ අස්වැසුමේ සාධාරණත්වය ගැන තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මේකනම් කරන්න ඇති ත්‍රිලෝක විජයපත්‍ර භෝගය. ඒකනම් කරන්න ඇති නේද? අපනයනය සඳහා මොකක් හරි කරන්න ඇති. මම ඒක ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක පස්සේ අනිත් අයට කතා කරන්න. ඊට පස්සේ කියනවා මේ ආගමික ස්ථාන ගැන මේ කියන්නේ විදේශ මූලාශ්‍රහ රජයේ දායකත්වයෙන් ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල ලබා දීමට කටයුතු කරනවා කියලා. විදුලි බිල ගෙවන්න බැරි වෙලා තිනවා. අර ලයිට් කපනවා. හැබැයි හරි විදුලි බිල අඩු කරන්න ක්‍රියා කරන්න. අඩුම ගානේ සූර්ය බලය පැනල් එකවත් දෙනවා කියලා මේ කතාවේ කියලා තියෙනවා. අපි හදන ඒවා නෙමෙයි. මං කියන්නේ ඇයි මේවා ක්‍රියාත්මක කරලා නැත්තේ කියලා තමයි මෙතන අපි සඳහන් කරන්නේ. මේ වගේ හුඟක් දේවල් තියෙනවා. නමුත් කාලය යන නිසා මම කියන්න කැමති මෙහෙම කියන්න කැමති. කවුද මේ අර්බුදයට වග කියන්න ඕනේ? ධම්මික පැණිය ගහලා රට ගන්න පුළුවන් කියලා ජනාධිපති කෙනෙක් හිතුවා. පවුලකුත් හිතුවා. අදගොල්ලු බිහිරේ කැබිනට් මණ්ඩලයකුත් තිබුණා. අබ්බගාත නිලධාරීන් ටික දෙනෙකුත් හිටියා. ඇන්ටිජන් සුදුලූණු පොල් තෙල් සීනි යාළුවෝ ටිකකුත් එකතු වෙලා තමයි මේ රට ඇත්තටම මේ අය මේක විනාශ කරලා දැම්මේ. ඉතින් අපි දබා ගන්නනේ ධම්මික පැණිය ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමත් බිව්වනේ. හරිද? වෛද්‍යවරු කියන එක ඇහුවේ නෑනේ මේ වෙලාවේ. ඔය පැණිය බිල සෞඛ්‍ය ඇමතිතුමා බිව්වා, රාජ්‍ය ඇමතිවරු බිව්වා, ඇමතිවරු බිව්වා. හරිද? පෝලිම් වලින් හිටියා. පෝලිම් වල හිටියා ඔක කරන්නේ. එවැනි කැබිනට් මණ්ඩලයක් මුට්ටි ගහට දාලා ධම්මික පැණිය දීලා රට ගොඩ ගන්න බෑ. ඕක තමයි ඇත්ත කතාව. මේ රටේ ජනතාව මේක මතක තබා ගත යුතුයි. ආයෙත් මේ වරද අපිට කරන්නට බෑ. තෙල් ටික නැතුව ගියා, විදුලිය නැතුව ගියා, ගෑස් ටික නැතුව ගියා, දරුවන්ට කිරි ටික නැතුව ගියා, ආහාර ටික නැතුව ගියා, අන්තිමට මිනිස්සුන්ට කන්න නැති වුණා. මිනිස්සු පෝලිම් වල මැරෙන්න පටන් ගත්තා. මේවා පේනව නේද? අපිට ඇත්තටම මොලයක් තිබුණා නම් මේ වගේ තැනකට අපි ඇත්තටම වැටෙනවද නැද්ද කියලා. එදා බැනලා බොරු කියලා මිනිස්සුව රවට්ටලා ඊට පස්සේ හොඳ වැඩක් කළා රවට්ටලා මිනිස්සු අවසන් කරනවා. රනිල් වික්‍රමසිංහවත් පරද්දලා ගෙදර එව්වා. ඊට පස්සේ පාරේ බහැලා යන්න බැරි පොහොට්ටුවේ කට්ටිය උප්පර වෙට්ටියක් දාලා බටර් එක ගාලා රනිල් වික්‍රමසිංහව ජනාධිපතිත් කළා. අපි තමයි දැන් ආර්ථිකය හදන්නේ කියන දේ කිව්වා. හරියට කරනවද කියලා අහනවා. විශ්වාසය ගොඩනැගීමේ මිස හරි කලමනාකාරීත්වයක් ඇතිවීමෙන් මිස මේ ආර්ථිකය ගොඩ දාන්න බෑ. දැනට තියෙන වார்த்தාවෙන් ඒක පැහැදිලි වෙනවා. ස්තුති.
පවමින් ස්තුති කර්මන්තෝනි. ගලු නලින් පෙනන්න මෙත්ත ඔබතුමාට මිනිත්තු 12ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වார்த்தාව එළිදක්වන මොහොතේ ඒ වෙනුවෙන් පැවැත්වෙන විවාදයේදී අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මුලින්ම කියන්න සතුටුයි මේ වார்த்தාව ඉදිරිපත් කිරීමට තරම් හිතකර දේශපාලන හා ආර්ථික පරිසරයක් නිර්මාණය වීම පිළිබඳව රටක් හෙළදී අපි ලැබපු වාග්යක් කියන එක මම විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕන. මට ඉස්සෙල්ලා අදහස් දක්වපු විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා විශාල වශයෙන් කිව්වේ මේ අයවැය යෝජනාදී ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු වැඩපිළිවෙලත් මේ මාස 6 තුළ ඒ අද වේ එළිදක්වන මේ වார்த்தාවත් එක්ක කරපු සහ නොකරපු සහ රටේ තිබ්බ ආර්ථික තත්ත්වය ගැන විග්‍රහයක් කරා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන ඇතුමා පළවෙනියෙන්ම කරන්න තිබ්බේ ඒ අයට මේ ආර්ථික කඩාවැටෙන වෙලාවේ මේ අදූරදර්ශී පාලනයක් ගැන එතුමා කතා කරා. ඒකෙන් පස්සේ මේ රට ගොඩනගන්න තිබ්බ අවස්ථාවේදී එතුමලට ඒ තියෙන ශක්තිය දැනුම සහ සියලු ශක්තියින් මේකට පාවිච්චි කරන්න අවස්ථාව ලබා දුන්නා නම් තවත් මේ රට ඉස්සරහට ගෙනිහිල්ලා මේ වාර්තාව තව තවත් හොඳ තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙනවයි කියන එක මම විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ කෙසේ වෙතත් අපි මේ ගත්තු වගකීමක් තුළ මේ රටේ කඩා වැටිච්ච ආර්ථිකය නැවත ගොඩනගන වැඩපිළිවෙලකට අපි ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ මාස 6 තුල අපි වැඩපිළිවෙල දිහා බලපුවම විශේෂයෙන්ම අපි අපනයන සහ ආනයන ප්‍රමාණය අපි ඉතාමත් පරිස්සමින් මේ සම්බන්ධව කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි බැලුවොත් අපි මේ පහුගිය මාස 6 තුල ආනයනය අපි විශාල වශයෙන් අඩු කරගන්න කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් පහුගිය ජනවාරි සහ මැයි 2022 දිහා බලපුවම අපි පාරිභෝගික භාණ්ඩ වලින් රුපියල් ඩොලර් ඇමරිකානු ඩොලර් මිලියන 1353ක් අපි ගිය අවුරුද්දේ වෙන් කරලා වියදම් කරලා තියෙනවා. මේ අවුරුද්දේ අපිට මිලියන 1241කින් ඒක නවත්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ 108කින් අපි අඩු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ විශාල භාණ්ඩ ප්‍රමාණයක් අපි සීමා කරලා එහෙම නැත්නම් ඒක කළමනාකරණය කරගෙන අපිට අවස්ථාව ලැබුණා ඒ ප්‍රමාණය අඩු කරන්න. ඒ වගේම අපි අන්තර්භාණ්ඩ, ඒ වගේම අපිට ඉන්ධන, බොරතෙල්, ඒ වගේ සියලුම නිෂ්පාදනය කරන්න තියෙන භාණ්ඩත්, ඒ වගේම අපිට පාවිච්චි සඳහා අවශ්‍ය කරන භාණ්ඩත් අපි ආනයනය කිරීම කරද්දී ඉතාමත් පරිස්සමෙන් කරලා ඇමරිකානු ඩොලර් 5842ක් 2022 අපි ඒ මාස 6 තුල ගෙන්නද්දී 2023 ජනවාරි සිට මැයි මාසයේ වෙද්දී අපි 4571ක් දක්වා අපිට අඩු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට විශේෂයෙන්ම අපි තවත් සඳහන් කරන්න ඕන ආයෝජන භාණ්ඩ අපි ආනයනය කිරීමේදී 2022 පළවෙනි මාස 5 තුල අපි මිලියන 1600ක් වියදම් කරපු එක අපි මිලියන 971කට දක්වා අඩු කරන්න අපිට කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි පහුගිය මාස 5 තුල මුළු ආනයනය මිලියන 8801ක්, ඒ වගේම ඒක අපි මේ අවුරුද්දේ මිලියන 6791ක් දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 6791ක් දක්වා අපිට අඩු කරගන්න හැකියාව ලැබුණා. ඒතකොට මේ තුල අපි ඒ ආනයන සීමා ලිහිල් කරගත්ත සීමා අපි දාලා තිබ්බා. ඒ මේ තුල අපි ආනයන සීමා එකින් එක අයින් කරගෙන තමයි අපි මේ තත්ත්වයක් තුලදී මේ ආනයන කටයුතු සීමා කරලා ආනයන කටයුතු අඩු කරගන්න කටයුතු කරේ. ඒ වගේම අපි අපනයන සම්බන්ධව කතා කරත් අපි අපනයන සම්බන්ධව වැඩි කරගන්න කටයුතු කරලා තියෙනවා. හැබැයි අපි මේකෙදී අපි විශේෂයෙන්ම කියන්න ඕන මේකේ කාර්මික අපනයනය අපි අඩු වෙලා තියෙනවා. විශේ෷යෙන්ම මිලියන 4277ක් තිබ්බ 2022 පළවෙනි මාස 5 තුල අපි මේ 2023 ඇමරිකානු ඩොලර් මිලියන 3825කට අඩු වෙලා තියෙනවා. නමුත් අපි මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕන මේ කාර්මික අපනයන සම්බන්ධ කටයුතු කියද්දී මේක ලෝක වසංගතයක් සහ ලෝකයේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක ඕනම රටකින් තමන්ගේ කාර්මික අපනයනය කරනවා නම් ඒ තුලදී යම් කඩාවැටීමක් මුළු ලෝකෙම තියෙනවා. අද අපි දිහා බලපුවම ලෝකේ හැම රටක්ම ආර්ථික වශයෙන් කඩාවැටීමක්, එහෙම නැත්නම් ආර්ථික අවපාතයකට මුහුණ දීලා තියෙනවා. එතකොට අනිවාර්යෙන්ම අපේ මේ කාර්මික අපනයන මේ සඳහා අඩුවීම සාමාන්‍ය සිදුවීමක්. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා වසර අවසාන වෙද්දී මේ තත්ත්වය අඩු කර ගැනීම තුළ අපිට පුළුවන් වෙයි කොහොම හරි පහුගිය අවුරුද්ද තුළවත් ලබාගත්තු කාර්මික අපනයන තුළ ආදායම ලබා ගන්න. ඒ වගේම අපි කෘෂිකාර්මික අපනයනය අපේ හිතපු කතික මහත්ම විපක්ෂයෙන් කිව්වා කෘෂිකර්මය අපනයනය කඩා වැටීලා තියෙනවා. හැබැයි 2022 සාපේක්ෂව 2022 මැයි මාසයේ ජනවාරි මාස 5 තුලට සාපේක්ෂව අපි 2023 1017ක වැඩිවීමක් අපි ලබාගෙන තියෙනවා. මේක අපි විශාල ජයග්‍රහණයක්. මොකද තමුන්නාන්සේලා අපි දන්නවා අපේ රටේ ගෙනිච්ච පොහොර ප්‍රතිපත්තිය නිසා අපේ සම්පූර්ණ කෘෂිකර්මාන්තය කඩා වැටුණා. ඒ කඩා වැටීම තුල වුණත් අපිට අපේ අපනයන කෘෂිකාර්මික අපනයන ප්‍රමාණය වැඩි කරගන්න 104කින් වැඩි කරගන්න පළවෙනි මාස 5 තුල ලැබීම කියන්නේ අපේ ජයග්‍රහණයක්. ඒ තුල අපි තව තවත් අපිට මේ මාස කීපය තුල ඉතුරු මාස 5 තුල මේ රටේ ඉතුරු අපනයන තත්ත්වය වැඩි කරගන්න හැමුණොත් මං හිතන්නේ ඒ සඳහා අපිට අවස්ථාව ලැබේ. ඒතකොට අනිත් එක තමයි අපි විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන මේ තුල අපිට සමහර අවස්ථාවලදී ඛනිජ අපනයනය වගේ දේවල් අපෙන් අඩු වෙලා තියෙනවා. ඒ මොකද ලෝකයේ ආර්ථිකයේ ලෝකාර්ථිකයේ පසුබෑමක් තුළ එයට නිෂ්පාදනය කරන්න තියෙන අවස්ථාව අඩුවීම තුළ ඒ අය පරිභෝජනය අඩුවීම තුළ ලෝකයේ මිලදී ගැනීම අඩුවීම තුළ අපේ අපනයනත් අඩුවෙලා තියෙනවා. එනිසා මුළු අපනයනය ඇමරිකාන් ඩොලර් 5273 ඉඳලා 4865ක එහෙම නැත්නම් ඍණ 7.7ක සංකෝචනයක් අපනයනය තුළ සිදුවෙලා තියෙනවා. ඒ කෙසේ වෙතත් අපි අවසානයේදී අපි ගන්න ඕන මම දැක්කා ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා කියනවා උදේ සංකෝචනය අපි 11.1ක් ඍණ 11.1ක් ඒක 2023 මුල් මාස ටිකේ ඒක ඍණ 4.4යි. ඔව්. ඒ ඍණ 4.4 වෙන්නේ මුල් මාසේ 2022. හැබැයි අවසානයේ 2022 අවසානයේ වෙද්දී එය ඍණ 12.6කට ප්‍රමාණයක් වැඩි වෙලා තිබ්බා. ඒ නිසා තමයි ඒකේ තමයි අපි අද 11.1කට මේක අඩු කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒතකොට ඉතුරු මාස 5 තුල අපිට හැකියාව තියෙනවා මේ 11.1 තියෙන සංකෝචනය නැවත තව ටිකක් අඩු කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම 2024 තමයි අපේ ඉලක්කගත අවුරුද්ද. මොකද හේතුව අපි මේ සම්බන්ධව මේ ආර්ථික වැඩපිළිවෙල ගෙනියද්දී මේකේ අපේ ප්‍රතිපත්ති සහ අපේ මෙහෙයුම් කියන කොටස් දෙක අපි ඉතාමත් සැලසුම් මැදුව කටයුතු කරන්න. ඒතකොට අපි මුලින්ම මේ රටේ අපිට අවශ්‍ය උනේ මේ සඳහා ප්‍රතිපත්තියක් අපිට හදාගන්න. ඒ කියන්නේ අපි මොන වගේ ප්‍රතිපත්තියක් තුළද මේ ආර්ථිකය මෙහෙවන්නේ කියන එක. ඒ සඳහා පෞගිය මාස 6-8 විශාල වශයෙන් අපි කැප වුණා. විශේෂයෙන්ම IMF වැඩපිළිවෙලත් එක්ක අපේ තියෙන ණය ප්‍රතිවිරුද්ධ කිරීම තුළ ඒ වගේම අපේ රටේ තිබ්බ දේශීය ව්‍යාපාරක ගොඩනගන්න තියෙන වැඩපිළිවෙලත් එක්ක අපි ඒ අවශ්‍ය කරන ප්‍රතිපත්ති තීන්දුව ගත්තා. දැන් අපිට තියෙන්නේ ඒකම මෙහෙයුමක් බවට, එහෙම නැත්නම් මේක ක්‍රියාකාරී සැලැස්මක් බවට පත් කරගන්න. ඒ තුළ තමයි මම හිතන්නේ 2024 වෙද්දී අපේ මේ ආර්ථික සංකෝචන, එහෙම නැත්නම් ඍණ ආර්ථිකය තව අඩු කරගන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම අපි පහුගිය කාලේ දැක්කා දැන් අපි විශේෂයෙන් මේකදී අපි ගත්තු පියවරක් තමයි, ගන්න ඕන පියවරක් තමයි මේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය ශක්තිමත් කරන්න ඕන. මොකද අපි පහුගිය කාලේ දිහා බලමු, අවුරුදු ගණනාවක් දිහා බලපුවම අපි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා දුණු මූල්‍ය ශක්තිය, මූල්‍ය අනුග්‍රහය ඉතාමත් මදි. අපි උදාහරණයක් ගත්තොත් අපේ රටේ 12%ක් තමයි අපි මූල්‍ය පහසුකම් ලබා දීලා තියෙන්නේ මූල්‍ය අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. නමුත් අපි ගත්තොත් සිංගප්පූරුව ඒක 40%ක් 50%ක් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. වියට්නාමේ ගත්තොත් 45%ක් 50%ක් ලබා දීලා තියෙනවා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික දියුණු කරන්න. ඒතොර බංග්ලාදේශයේ ගත්තා 45%ක් 55%ක් අතර ප්‍රමාණයකට ලබා දීලා තියෙනවා. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කරනවා නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දුන්නොත් විතරයි අපිට මේකේ හැකියාව තියෙන. හැබැයි අපේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරක විශාල ප්‍රමාණයක් ඉන්නවා. 80,000ක් පමණ ඉන්නවා. මධ්‍යම මහා පරිමාණ ව්‍යාපාරක වෙන්නේ 25,000යි. ඒතොර හැබැයි ප්‍රමාණය වැඩි වුණාට අපි ලබා දුණු පහසුකම් ප්‍රමාණය මදි කියන එක අපි සියලු දෙනා තේරුම් ගන්න ඕන. මේකෙදි මම වෙළඳ අමාත්‍යවරය වශයෙන් මට තියෙන බලපෑම තමයි විශේෂයෙන්ම මහා පරිමාණයේ ව්‍යාපාරිකයේ තුලට මේ වෙළඳාම, එහෙම නැත්නම් මේ වෙළඳ පොළ ලඝු වීම, එහෙම නැත්නම් යටත් වීම තුල තරංකාරීත්වය අපෙන් ගිලිහෙනවා. තරංකාරීත්වය ගිලිහෑම තුල අපිට වෙළඳ පාරිභෝගිකයාට, එහෙම නැත්නම් බහඬ ලබා ගන්න පුද්ගලයාට අසාධාරණයක් වෙනවා. මේ නිසා අපි අනිවාර්යයෙන්ම මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකය ශක්තිමත් කරුවොත් විතරයි අපේ නිෂ්පාදනය වැඩි කර ගැනීම වගේම නිෂ්පාදන පිරිවැය අඩු කරලා හොඳ තරඟකාරීත්වයක් ලබා දෙන්න හැකියාව තියෙන්නේ කියන එක අපි මේ වැඩපිළිවෙලදී අපි අවධාරණය කරන්න ඕන. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම බලන්න ඕන, අපි පහුගිය කාලේ කතා කරා මේ ආර්ථික ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් මේ ප්‍රතිසංස්කරණය කරන ගමන් අපිට විශාල බරක් තිබ්බා කියලා කිව්වා මේ රාජ්‍ය සේවය. ඒතකොට මේ රාජ්‍ය සේවය අපිට අවශ්‍ය කරන 107යි, අපිට 116ක් ඉන්නවා. මේ පඩිසා අනිකුත් දීමනා සඳහා විශාල මුදලක් රජය කරනවා. ඒ සඳහා තමයි රජයේ තියෙන අමාරුව. හැබැයි අපි මේ ආර්ථික කළමනාකරණය කරේ කිසිම රජයේ සේවකයෙකු අපි එළියට දාන්න නැතුව. ඒතකොට ඒ බරත් අපි අරගෙන, එහෙම නැත්නම් ඒ සඳහා අපි යොදවන මාසික වේතන, එහෙම නැත්නම් මාසික වැටුප අපි දරාගෙන තමයි මේ ආර්ථික වැඩපිළිවෙල අපි ඉස්සරහට ගියේ. මොකද පහුගිය කාලේ කිව්වා මේ IMF එකත් එද්දී, මේ වගේ ණය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් එද්දී රජයේ සේවය සම්පූර්ණ කපන්න වෙයි, රජයේ සේවය සම්පූර්ණ අයින් කරන්න වෙයි කියලා. එතකොට එහෙම තත්ත්වයක් නැතුව රජයේ සේවය පවත්වාගෙන යමින් ඒක කාර්යක්ෂමතාවය වැඩි කරලා කොහොමද මේ ආර්ථික වැඩපිළිවෙල ඉස්සරහට යන්නේ කියන වැඩපිළිවෙල ගිහිල්ල හදන එකත් මේ ආණ්ඩුවක ගත්තු පියවරක්. මොකද අපි මේකේ අවසාන ප්‍රතිඵල අපිට අවශ්‍ය වෙන්නේ අපේ මානව සම්පත ආරක්ෂා කරගන්නත් ඒට අවශ්‍ය කරන දැනුම සහ ඒ තුළ අපිට ඒ ඉහළ දැමීම තුළින් පමණයි අපේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න අවස්ථාව ලබා දෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි තව සඳහන් කරන්න ඕන මේ තුළ අපි ආහාර සුරක්ෂිතතාව මගේ අමාත්‍යාංශයේ යටතේ වැටෙන ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මේ අවුරුද්ද තුළ අපි විශාල වැඩපිළිවෙලක් හදනවා. එහෙම නැත්නම් අපිට ඉදිරියේදී ලෝකයේ තියෙන ආහාර පිළිබඳ ලෝක ප්‍රශ්නයක් අද මේ ලෝකෙටම ඇති වෙලා තියෙනවා. ඒ තුළ කොහොමද අපේ නිෂ්පාදනය වැඩි කරලා විශේෂයෙන්ම කෘෂි නිෂ්පාදනය, සත්ව නිෂ්පාදනය, ධීවර සියලු නිෂ්පාදනය වැඩි කරලා අපේ ආහාර සුරක්ෂිතතාවය වැඩි කරන වැඩපිළිවෙලකට වෙළඳ අමාත්‍යාංශය වශයෙන්ත් වෙළඳ අමාත්‍යාංශයේ වශයෙන්ත් මම විශාල සම්බන්ධීකරණ වැඩපිළිවෙලක් හදලා ඒ තුළින් රටේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්න, එහෙම නැත්නම් ආහාර සුරක්ෂිතතාවය ඇති කරලා මේ රටේ ජනතාවගේ ආහාර පිළිබඳ ප්‍රශ්නය අපිට අයින් කරගන්න පුළුවන් අවුරුද්දක් බවට පත් කරන්න අපිට හැකියාව ලැබෙන නිසා අපි මේ මාස 6 තුළ මේ අපි අද ලබා දුණු වාර්තාව තුළ අපි පහුගිය අවුරුද්ද තුළ විඳපු දුක්, එහෙම නැත්නම් අපිට තිබ්බ ප්‍රශ්න වලට යම් විසඳුම් ලැබිලා ඒ තුළින් ඉලක්කම් වලින් අපිට යම් සහනයක් ලැබෙනවා කියන එක මේ වාර්තාවේ පැහැදිලිව තියෙනවා. ඒ නිසා අපි රජයක් විදියට ඉතුරු මාස 6ත් මේ වැඩපිළිවෙල අපිට අරන් ගියොත් මේ අවුරුද්ද අපි බලාපොරොත්තු වෙච්ච අරමුණු එහෙම නැත්නම් ඉලක්ක ලබා ගන්න පුළුවන් කියන එක මතක් කරමින් මේ අවස්ථාව ලබා දී පිළිවෙල ස්තුතිවන්ත වෙනවා.
ඔබෙන් සිතේ කරුණාන්තමනේ. ඊළඟට ගරු කොවින්දන් කරුණාකරන් මැතිතුමා ඔබට ප්ලීස් ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා. ඔබට ප්ලීස් කරු සමම් පීහෙරත් මැතිතුමා මුලාසනෙට.
சபைக்கு தலைமை வாங்கும் தலைவர் அவர்களே, ஐ வாஸ் அலகேட்டட் 20 minutes சார், ஐ அட்லீஸ்ட் கிவ் மீ 15 minutes டு ஃபினிஷ் மை ஸ்பீச். முதலாவதாக, வேர்களை மீட்டு உரிமையை வென்றிட என்ற மலையக எழுச்சி பயணம் தலைமன்னாரிலிருந்து மாத்தலை வரை சென்று கொண்டிருக்கின்றது. அதற்கு எங்களுக்கு முழு ஆதரவையும் தெரிவித்துக் கொண்டு அவர்களது வாழ்வாதாரம் மேம்பட வேண்டும் என்று வேண்டிக் கொண்டு, அதேபோல் ஏறாவூர் 5ஆம் குறிச்சியிலே நகரசபையிலே தொழிற்சையும் 15 குடும்பங்களுக்கு மேற்பட்டவர்களும் அதே போன்ற வாழ்க்கையை வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். அவர்கள் அந்த பிரதேசத்தின் ஞானசேகரம் கஜேந்திர என்பவரின் முயற்சியினால் நான் அவர்களுக்கான வாழ்வாதாரத்தை கூட்டுவதற்கான முயற்சியை எடுத்திருந்தேன். இருந்தும் அந்த நிலைமை இப்போது கிழக்கு மாகாண ஆளுநரின் கைகளுக்கு சென்றிருக்கின்றது. அவர்களுக்கும் ஒரு நல்ல வாழ்வு கிடைக்க வேண்டும் என்று வேண்டிக் கொண்டு, இலங்கை அரசியலமைப்பில் ஒரு அங்கமாக இருக்கின்ற 13வது திருத்தச் சட்டம் சம்பந்தமாக சில வார்த்தைகள் பேசலாம் என்று நினைக்கின்றேன். 13வது திருத்தச் சட்டத்தினை அமுல்படுத்துவதில் இத்தனை வருட காலமாக அரசாங்கம் ஏன் முழுமையான அக்கறையை செலுத்தவில்லை என்பதனை இச்சபையில் கேள்வியாக முன்வைக்க விரும்புகின்றேன். இலங்கை அரசாங்கத்தின் தலைவராக இருந்த JR ஜெயவர்த்தனாவுக்கும் இந்திய நாட்டின் பிரதமரான ராஜீவ்காந்திக்கும் இடையில் மேற்கொள்ளப்பட்ட இந்திய இலங்கை ஒப்பந்தத்தின் மூலம் இலங்கையில் மாகாண சபை முறைமை கொண்டுவரப்பட்டது. வடக்கு கிழக்கு இணைந்த தமிழர் தாயகத்திற்கு தீர்வாக இந்த மாகாண சபை முறைமை அமையும் என்ற நம்பிக்கை அன்றைய நிலையில் முழுமையாக இருக்கவில்லை என்பது உண்மை. 1948ஆம் ஆண்டு இலங்கை சுதந்திரம் அடைந்ததன் பின்னரான காலத்தில் தமிழர்கள் எதிர்நோக்கிய பிரச்சனைகளான மொழி, பல்கலைக்கழக அனுமதி, இனக்கலவரம், தமிழர் பகுதிகளில் சிங்கள குடியேற்றம் உள்ளிட்டவைகள் பின்னரான காலத்தில் தமிழ் சிங்கள மக்களிடையே மோதல்களை உருவாக்கியது. 1956ஆம் ஆண்டு பிரதமராக பதவி வைத்த டட்லி சேன்நாயக்கா பதவி விலகியதை அடுத்து ஆட்சி பீடம் ஏறிய SWRD பண்டார் நாயக்கா பிரதமராக பதவியேற்று சிங்கள பண்பாட்டின் பாதுகாவலன் என தன்னை அடையாளப்படுத்தி சிங்கள மொழி சட்டத்தை கொண்டு வந்தார். தமிழர்களின் மொழி மற்றும் பண்பாட்டிற்கு அச்சுறுத்தல் விடுக்கும் சட்டமாக இது பார்க்கப்பட்டது. இதற்கெதிராக தமிழர்கள் அறவழி போராட்டங்களை நடத்தினர். இதையடுத்து அப்போதைய பிரதமர் SWRD பண்டார் நாயக்காவுக்கும் தந்தை செல்வநாயகத்துக்கும் இடையில் பண்டா செல்வா ஒப்பந்தம் கைச்சாத்திடப்பட்டது. இந்த ஒப்பந்தத்திற்கு எதிராக பௌத்த பிக்குகள், எதிர்கட்சிகள் ஆர்ப்பாட்டங்களை நடத்தியதனால் அவ்வொப்பந்தம் கிடப்பிலே போடப்பட்டது. தமிழ் சிங்கள மக்களிடையே இனப்பிரச்சினை ஏற்படுவதற்கு முதலாவது காரணியாக தனிச்சிங்கள சட்டம் அமைந்தது. அடக்குமுறைகள், சிங்கள குடியேற்றங்கள், பல்கலைக்கழக தரப்பட 83 கலவரம் என தொடர்ந்த நெருக்கடிக்கிலே தமிழர்களுக்கு அங்கீகாரத்தை வழங்கும் வகையில் இந்திய முன்னாள் பிரதமர் ராஜீவ்காந்திக்கும் JR ஜெயவர்த்தனாவுக்கும் இடையில் மாகாண சபைகளை உருவாக்குவதற்கான ஒப்பந்தம் 87ஆம் ஆண்டு ஜூலை மாதம் 29ஆம் தேதி அரசியலமைப்பில் திருத்தங்களை மேற்கொள்ளும் வகையில் கைச்சாத்திடப்பட்டது. காணி போலீஸ் அதிகாரங்களை மாகாணங்களுக்கு வழங்கும் வகையில் வடக்கு கிழக்கை இணைத்து 8 மாகாணங்கள் உருவாக்கப்பட்டன. மாகாண சபை முறையின் ஊடாக காணி நிதி மற்றும் போலீஸ் அதிகாரங்கள் மாகாண சபைக்கு வழங்கப்பட்டிருந்தாலும் மத்திய அரசாங்கமானது இன்று வரை மாகாண சபைகளுக்கு அந்த அதிகாரங்களை வழங்கவில்லை. வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களில் தமிழர்களுக்கு முன்னுரிமை வழங்கும் வகையிலே 13வது திருத்த சட்டம் கொண்டுவரப்பட்டது. வடக்கு மற்றும் கிழக்கு மாகாணங்கள் தனித்தனி மாகாணங்களாக இருக்க வேண்டும் என மக்கள் விடுதலை முன்னணி 2006 இலங்கை உயர்நீதிமன்றத்தில் வழக்கு தொடர்ந்ததை அடுத்து வடக்கு கிழக்கு இணைப்பு சட்டவிரோதமானது என உயர்நீதிமன்றம் தீர்ப்பு வழங்கி வடக்கு மற்றும் கிழக்கு மாகாணங்களை 2 பிரித்து உத்தரவு பிறப்பித்தது. வடக்கு கிழக்கு மாகாண சபையை தமிழர்கள் ஏற்றுக்கொண்டிருந்த போதிலும் அதன் முழுமையான நடைமுறைப்படுத்தலின்மை காரணமாக அன்றைய முதலமைச்சர் வரதராஜ பெருமாள் அவர்கள் தமிழகத்தை பிரகடனப்படுத்தி இந்தியாவுக்கு சென்றார். 13 திருத்தம் முழுமையாக நடைமுறைப்படுத்தாது போனாலும் பல குறைபாடுகள் வடக்கு கிழக்கு தனித்தனியாக பிரிக்கப்பட்டு 2008 கிழக்கு மாகாணத்திற்கு தேர்தல் நடத்தப்பட்டு மாகாண சபை இயங்க செய்யப்பட்டது. அதன் பின்னர் வடக்கு மாகாண சபைக்கு தேர்தல் நடத்தப்பட்டு மாகாண சபை இயங்க செய்யப்பட்டது. இரு சபைகளும் கலைக்கப்பட்டு பல வருடங்கள் கடந்த பின்னரும் அங்கு தேர்தல் நடத்தப்படவில்லை. ஆனால் ஆளுநர்களின் அதிகாரத்தின் கீழே இச்சபைகள் இரண்டும் இப்போதும் இயங்கி வருகின்றது. 2009 தமிழர்களின் இன விடுதலைக்கான ஆயுத போராட்டம் மௌனிக்க செய்யப்பட்டது. அதன் பின்னர் மஹிந்த ராஜபக்சே ஜனாதிபதி அவர்கள் 13++ வழங்கப் போவதாக இந்தியாவிற்கும் சர்வதேசத்திற்கும் வாக்குறுதி அளித்தார். ஆனால் அதுவும் நடைபெற்றிருக்கவில்லை. இப்போதும் காலங்கடத்தல்களுக்கான முயற்சியை நடைபெற்றுக் கொண்டிருக்கின்றன. இலங்கை ஒற்றையாட்சி அரசியலமைப்பில் வேலூன்றிய சட்டவிதி கூறுகளை கொண்டுள்ள நிலையில் இனப்பிரச்சினைக்கான தீர்வாக சமஸ்தியை கோரும் தமிழர்கள் 13 அரசாங்கம் வழங்கும், அதற்கு இந்திய அரசாங்கம் ஒத்துழைப்பு வழங்கும் என்ற நம்பிக்கையை கொண்டுள்ளனர். அதே நேரத்தில் ஒற்றையாட்சி முறையின் கீழ் உள்ள இலங்கை அரசாங்கமானது மாகாண அரசின் நிழல் ஊடாகவோ அன்றில் மத்திய மாகாணம் ஒத்துப்போக வேண்டிய நிழல் ஊடாகவோ அமுலாக்கப்படக்கூடிய எந்த அதிகார பரவலாக்கல் மூலமாகவும் வடக்கு கிழக்குக்கான தீர்வு வழங்கப்படாது என்ற சிந்தனையுடன் தமிழர்களின் ஒரு தரப்பினர் நிலைப்பாட்டை கொண்டுள்ளனர். இலங்கையில் இருக்கும் நீதி மற்றும் மக்களாட்சி முறைகள் ஒருபோதும் தமிழர்கள் சிறிதளவு எனும் அதிகாரத்தினை பெற்றுவிடக் கூடாது என்ற சிந்தனையுடன் இருக்கின்ற பெரும்பான்மை சமூகத்தினருடன் உடன்பாட்டுக்கு வரப்போவதில்லை. அரசியல் யாப்பு தொடர்பான கள யதார்த்தங்களுக்கு மத்தியிலும் இந்தியா உள்ளிட்ட சர்வதேச தரப்புகளிடம் உச்சபட்ச கோரிக்கையான தீர்வாக எதனை கோருவது என்ற கேள்விக்கு பதிலாக 13 திருத்தத்தை ஏனும் உடனடி தீர்வாக வழங்குவதற்கு இந்தியா ஒத்துழைக்கும் என்று நாங்கள் இப்போது நம்புகின்றோம். பயங்கரவாத தடை சட்டம் என்ற போர்வையிலும் தேசிய பாதுகாப்பு என்ற போர்வையிலும் வடக்கு கிழக்கு மீதான நெருக்கடிகளும் அத்துமீறல்களும் நடந்து வருகின்றன. இன்றைய ஜனாதிபதி 13 திருத்தத்தினை தன்னுடைய நிறைவேற்று அதிகாரத்தின் ஊடாக அமுல்படுத்துவதற்கான செயற்பாட்டை மேற்கொள்ளாது தன்னுடைய தந்திரத்தனத்தை பயன்படுத்தி காலங்கடத்துவதற்கான செயற்பாடுகளை சர்வகட்சி சந்திப்பு என்றும் நிபுணர்குழு அமைத்தல் என்றும் மேற்கொண்டு வருகின்றார். இதுவும் கடந்த காலத்தில் நாம் அடைந்த ஏமாற்றங்களில் ஒன்றாக மாறும் என்று நாங்கள் அச்சம் கொண்டிருக்கின்றோம். அதனை இல்லாமல் செய்வது ஜனாதிபதி அவர்களின் கையிலே இருக்கின்றது. ஈழத்தமிழர் மற்றும் தமிழ் பேசும் மக்களின் இணைபிரிய வடக்கு கிழக்கு தாயம் என்ற சிந்தனையை தவிடு ஒடியாக்கும் செயற்பாடான சிங்கள குடியேற்றங்கள் மேற்கொள்ளப்பட்டன. இது இப்போது வடக்கு கிழக்கில் தமிழர்களின் பெரும்பான்மையை இல்லாமல் செய்து கொண்டிருக்கின்றது. சிங்கள தேரவாத பௌத்த மேலாண்மையின் மகாவம்ச மனநிலையோடு முன்னெடுக்கப்படும் ஒற்றையாட்சி சட்டக்கூறுக்குள் புரியோடி போயுள்ள இலங்கை அரசியல் அமைப்பினது அதன் ஒரு அங்கமாக இருக்கின்ற 13வது திருத்தத்தினை நடைமுறைப்படுத்துவதற்கு ஏன் ஜனாதிபதி பாராளுமன்றத்தை நாடுகின்றார் என்று சிந்திக்க தோன்றுகின்றது. அதே நேரத்தில் 2009 பின்னரான கடந்த 14 வருடங்களிலும் நாடு கண்டிருந்த பல்வேறு சவால்களையும் அது சீர்தூக்கி பார்க்கவில்லை என்பதை இது காட்டுகிறது. அரசியல் கோரிக்கைக்காக ஆரம்பிக்கப்பட்ட போராட்டமானது கழுதை செய்து கட்டறுப்பான கதைய கொப்பாக மாறிவிட்டது. பூட்டானின் திம்பியில் நடைபெற்ற பேச்சுவார்த்தையால் உருவான திம்பு தீர்மானம் முதல் அதன் பின்பு வந்த ஒப்பந்தங்கள் பேச்சுக்களின் முடிவுகள் தீர்மானங்கள் எல்லாமே இலங்கை தமிழர்களின் முரண்பாட்டை தீர்த்து வைக்கவில்லை. இவ்வாறு இருக்கையில் இப்போதும் 13 கோரப்படுகிறது. அதற்கு தமிழ் தரப்பில் சிலரும் கடும் போக்குவாத சிங்கள அரசியல்வாதிகளும் எதிர்ப்பு தெரிவித்தே வருகின்றனர். அபிவிருத்தி அரசியலும் நல்லிணக்க மாயையும் பூசப்பட்டு மேற்கொள்ளப்பட்டு வருகின்ற பூசி மழுகளை நாம் எவ்வாறு நம்ப முடியும்? அரசியல் அமைப்பில் உள்ள மாகாண சபை முறைமையை அமுல்படுத்துமாறு தமிழர்கள் பல்வேறு கோரிக்கைகளை முன்வைத்து வருகின்ற போதிலும் இன்று வரை அதனை நடைமுறைப்படுத்துவதற்கான அனுமதியை வழங்க மத்திய அரசாங்கம் தவிர்த்து வருகிறது. 2023 பிப்ரவரி மாதம் 4 கொண்டாடப்பட்ட 75வது சுதந்திர தினத்துக்கு முன்பாக தமிழர் பிரச்சினைக்கு தீர்வு வழங்க நடவடிக்கை எடுப்பதாக ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே உறுதி வழங்கினார். ஆனால் அது நடைபெறவில்லை. இப்போது 13 நடைமுறைப்படுத்துவதற்கு பாராளுமன்றத்தில் அனுமதி கேட்கிறார். இது பெரும் நகைப்புக்கானது என்று கூறிக்கொள்ளவும் முடியும். இந்த உயரிய சபையில் இதுவரை நான் உரையாற்றியதற்கும் இன்று உரையாற்றுவதற்கும் இடையே பாரிய வித்தியாசத்தை உணர்கிறேன். இதுவரை நான் உரையாற்றிய வேளை ஏற்படாத துயரம், கவலை, சோகம் என்று இந்த உரையாற்றும் போது ஏற்படுகின்றது. எனது அரசியல் பயணம் பற்றி இங்கு இருப்பவர்கள் பலருக்கு புரியாது, ஒரு சிலர் அறிந்திருக்க கூடும். இந்த நாட்டில் தமிழர்கள் தமிழ் பிரதேசங்களிலே தமது மண்ணை, தமது மொழியை, தமது பிராந்தியத்தை, தமது கலாச்சார பாரம்பரியத்தை, தொன்மங்களை பாதுகாத்து பெருமையுடன் வாழ முடியாது. அதற்கு உங்கள் பௌத்த சிங்கள மகாவம்ச மேலாதிக்கம் இடம் தராது என்பதை கற்றுத்தந்த உங்களது ஆட்சி காரணமாக எமது மண்ணை, எமது மக்களை, எமது மொழியை, எமது பண்பாட்டு பாரம்பரியத்தை, தொன்மங்களை பாதுகாக்க ஒரு காலத்தில் ஆயுதம் ஏந்தி போராடிய முன்னாள் ஆயுத போராளி எனது அரசியல் வாழ்வென்று இங்குள்ள பலரைப் போல அப்பன், பாட்டன், முப்பாட்டன் வழி வந்ததல்ல. அவர்கள் சேர்த்த பெயர், சொத்து, சுகம் வழி வந்ததுமல்ல. என் மண், என் நிலம், என் மொழி, என் மக்கள் அவர் தம் வாழ்முறை என்பதற்காக என் கல்வி துறந்து என் இளமையை தியாகம் செய்த என் உயிரினை துச்சமென மதித்து மேனியங்கும் விழுப்புண்பட்டு ஒரு காலம் ஆயுதம் ஏந்தி போராடிய ஆயுத போராளி என்பதை பெருமையுடன் கூறிக்கொள்ள விரும்புகின்றேன். கௌரவ தலைவர் அவர்களே, ஆயுத போராட்ட வரலாறில் ஏற்பட்ட திடீர் மாற்றம், அதைத் தொடர்ந்து உருவான அதனால் நாட்டுக்கு வருகை தந்த இந்திய அமைதிப்படை எமது ஆயுதங்களை களைந்து தேசிய அரசியல் நீரோட்டத்தில் எம்மை கலக்க வைத்தது. இலங்கையின் கடந்த கால அரசியல் வரலாற்றை நன்கு கற்றுணர்ந்து எமக்கு தெரியும். சிங்கள அரசாங்கமும் பௌத்த சிங்கள பேரினவாதம் தமக்கு தேவையெனில் இருதரப்பு ஒப்பந்தங்களை செய்வதில் வல்லவர்கள். அதே போல அந்த ஒப்பந்தங்களை செயற்படுத்த பின்வாங்குவதிலும் அதனை கிழித்தறிவதிலும் அதைவிட வல்லவர்கள் என்பதை நான் மட்டுமல்ல, இந்த நாடு மட்டுமல்ல, சர்வதேசமும் நன்கு அறியும். டட்லி செல்வா ஒப்பந்தம், பண்டா செல்வா ஒப்பந்தம், யாழ் நகரில் அன்றைய பிரதமர் ஷேர் ஜோன் கொத்தலாவை அளித்த வாக்குறுதி என்று செய்யப்பட்ட ஒப்பந்தங்களும் அளிக்கப்பட்ட வாக்குறுதிகளும் எம்மை நம்ப வைத்து கழுத்தறுத்தவையே. இலங்கை இந்திய ஒப்பந்தம் சர்வதேச ஒப்பந்த நியமங்களுக்கு உட்பட்ட ஒரு ஒப்பந்தம் என்பதால் அதனை மீற மாட்டீர்கள், அதன் வழி வந்த 13வது அரசியல் திருத்தத்தையும் நடைமுறைப்படுத்துவீர்கள் என்று நம்பினோம். ஆனால் ஒப்பந்த கடப்பாட்டை மீறுவதில் சர்வதேசத்துக்கே தண்ணி காட்டும் திறமை உள்ளவர்கள் என்பதை காட்டிவிட்டீர்கள். இந்திய இலங்கை ஒப்பந்தத்தை அடுத்து இலங்கை அரசியல் அமைப்பில் ஏற்படப்பட்ட 13வது அரசியல் சீர்திருத்தம் உட்பட இதுவரை எமது அரசியல் அமைப்பு 22 சீர்திருத்தங்களை கண்டுள்ளது. இவை யாவும் இலங்கை அரசியல் அமைப்பில் ஏற்றுக்கொள்ளப்பட்ட விதிகளின் பிரமாணங்களின் அடிப்படை மேற்கொள்ளப்பட்டது. திருத்தம் நிறைவேற்றிய பின்னர் அந்த திருத்தங்கள் யாவும் அரசியலமைப்பின் பிரிக்க முடியாத ஒரு பாகமாக சட்ட ரீதியான வலிவினை பெற்றுக் கொண்டனவேதான் நான் கூறுகின்ற எமது 13வது அரசியலமைப்பு சீர்திருத்தம் அரசியலமைப்பின் குறைப்பிரசவம் அல்ல, கரிச்சிதைவுக்குட்பட்டு வந்ததும் அல்ல, வலது குறைந்ததும் அல்ல. 13வது அரசியல் சீர்திருத்தத்தின் ஒவ்வொரு பிரிவும் ஒவ்வொரு வரிகளும் இலங்கையின் பிரிவுபடாத தன்மையை, ஒற்றையாட்சி தன்மையை பேணி பாதுகாக்கும் வகையிலான ஏற்பாடுகளையே கொண்டுள்ள உண்மையிலேயே நான் கேட்கிறேன். இந்த உயரிய சபையிலிருந்து எத்தனை பேர் எமது அரசியலமைப்பின் 13வது சீர்திருத்தத்தை கருத்துற்றி தெளிவாக புரிந்து கொள்ளும் வகையில் வாசித்துள்ளீர்கள்? கேள்வி செவியன் உரை கடத்தா என்பது போல யாரோ அன்று கூறியவற்றை இன்று மனதில் ஏற்றுக்கொண்டு 13வது அரசியல் சீர்திருத்தம் பற்றி கதைக்கின்றீர்களே ஒழிய 13வது அரசியலமைப்பு சீர்திருத்தத்தின் அர்த்தங்களை புரிந்து கொண்டு கலைப்பதாக நான் உணரவில்லை. எமது அரசியலமைப்பின் 13வது திருத்தம் இன்னும் ஒரு வகையில் முக்கியத்துவம் பெறுகிறது. இதுவரை நிறைவேற்றப்பட்ட ஏனைய அரசியல் சீர்திருத்தங்களை விடவும் பெருமை மிக்கது. இலங்கை பாராளுமன்றத்தில் 6-5 பெரும்பான்மையுடைய நிறைவேற்றப்பட்ட ஒரே ஒரு சீர்திருத்தம் இந்த 13வது சீர்திருத்தம். அதில் இன்னும் ஒரு முக்கிய விடயம், அரசியல் அமைப்பின் 6வது சீர்திருத்தத்தினால் பாராளுமன்றத்தில் தமிழர் தரப்பை பிரதிநிதித்துவம் செய்த தமிழர் விடுதலை கூட்டணியினை சீர்திருத்தத்திலே வாக்களிக்கவில்லை. அப்படியெனில் இந்த 13வது அரசியல் அமைப்பின் சீர்திருத்தத்திற்கு 6-5 பெரும்பான்மையுடன் வாக்களித்து சாதனை படைத்து நிறைவேற்றிய பெருமை முற்று முழுதாக சிந்தித்த பெரும்பான்மை கட்சிகளே சாயும். இந்த உண்மையினை உணர்ந்து 13வது திருத்த சட்டத்தை இந்த பாராளுமன்ற ஏதோ தமிழ் கட்சிகள் நிறைவேற்றியது போல் கோஷமும் கூக்குரலும் இடுகின்றீர்கள். எல்லாவற்றையும் விட மேலாக 13வது அரசியல் சீர்திருத்தத்தில் குறிப்பிடக்கூடிய இன்னும் ஒரு முக்கிய விடயம், இச்சீர்திருத்தம் நிறைவேற்றப்பட்ட போது நாட்டின் தற்போதைய ஜனாதிபதி அவர்கள் அந்த அமைச்சரவையில் முக்கிய கபினட் அமைச்சராக இருந்தவர். இச்சீர்திருத்தத்தை நிறைவேற்றுவதற்குரிய கூட்டு பொறுப்பினை அளிக்க வேண்டிய வரலாற்று கடமை மிக்கவர். நாட்டில் அண்மை காலமாக தொல்லியல் வரலாறு, புராதன விகாரங்கள் வரலாறு, மகாவலி காணி வரலாறு போன்ற யாவற்றையும் அவசர Yes, give me 1 minute, sir. Orang katunan tu, emas Janadi badi, inda padimunda ada resi, lalu katunan tu, emas Janadi badi inda, cie budaya til tanah tu, barulah tu, kadang ini marindirik ke matar ini nak kende, emas resi, lama itu pin padimunda ada itu tin mudah, mangana sebagai guru ayat kiri, atiya yang padine ada, mula mangana sebagai istabi pada halunan ini, mana malu nara di arah mangana sebagai, aku mina niadi cetanggal mangana awet cerai berarti kuri pedagari, aden umbra matte wane niara lontur mangana sebagai periwaya ke kuri adi arah, illegalai kuri terikir. Kerudiah, hari munda itu hari sel tiada itu milangin. Waktu hari cipta ni, apa itu tiada korak kebilde. Waktu hari cikil niruaga perawalak le mati me made control lagi. Inda wujud isyam le anggam macam faralam mandu guru pinir lamet cerai. Janadi beri awal gol. Upan ane biarin faham biar kumpodu. I am finishing. Faham biar kumpodu. Awa sejap pada satya firmana wasra tin bal unggalai. Itin rei. Nampat satya firmana tin podu. Ilangge jananae sosialisya kudiresi narasia lamai pik. சட்டத்திற்கும் இணங்க பற்றுறுதியோடு எனது கடமைகளை நிறைவேற்றுவேன் என்றும் இலங்கை ஜனநாயக சோசியலிச குடியரசின் அரசியலமைப்பை உறுதியாக போர் காப்பாற்றி பயபக்தியை வெளிப்படுத்திய நீங்கள்